Thank you, sir.
සුබෝදය සනක් සියලු දෙනාටම අද දිනේ වැඩ කටයුතු ආරම්භයේ කථානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් ධර්මින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා සිටීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. එම ලිපිය දැන් කියවනු ලැබේ.
2022 ජූනි මාස 9 වැනි දින ගරු කථානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම 2022 ජූනි 9 වන දින සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙම පාර්ලිමේන්තුවේ මෙතෙක් කල් එම කටයුතු කරගෙන යෑමේදී කථානායක පාර්ලිමේන්තුවේ මහලේකම් වේත්‍රධාරී ඇතුළු කාර්ය මණ්ඩලය දෙන ලද සහයෝගය වෙනුවෙන් මගේ ගෞරවය ස්තුතිය පුද කරමි. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, සියලු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් සියලු දෙනා වෙත මෙම කාලය තුළ දක්වන ලද සහයෝගය වෙනුවෙන් කෘතඥතාවයේ පළ කිරීමට අවස්ථාවක් කරගනිමි. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා.
නිවේදන B. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් 2022 ජූනි මාස 10 වන සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11:30ට කාර්ක සභා කාමර අංක 2 දී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වකන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2022 ජූනි 8 වෙනි දින ඇති අංක 22.83 ඇදීර 33 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
කාර්ක සභාවල වාර්තා පිළිගැන්වීම. 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිමත කාර්ක සභාවේ 3 වැනි වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු මහාචාර්ය චරිත හේරත්මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ 3 වැනි වාර්තාව මම ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම මෙම වාර්තාව තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී සීමා සහිත ලංකා ගුවන් සේවා සමාගම, සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික චිත්‍රපට සංස්ථාව, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ආයෝජනය කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ඉදිරිගිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අන්තර්ගත කොට තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේදී මම මෙහි තියෙන එක වැදගත් කාරණයක් ගැන වචනයක් කිව යුතුයි. විශේෂයෙන්ම සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව අපි කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශන මත ඉඳ මේ ගරු සභාවට වාර්තා කරන්නේ. මේ රාජ්‍ය ව්‍යාපාරය අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයට බරපතල තත්ත්වයක්, නැත්නම් මූල්‍යමය වශයෙන් බරපතල බරක් බවට පත්වී තිබෙනවා. ඒ බව මේ ගරු සභාව වෙත අප මේ වාර්තාව මගින් දැනුම් දෙන්න කැමැති. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අපි විශේෂ කමිටු තුනක් පත් කරා. ඒකේ විශේෂඥ කමිටුවත් එවැගේම අමාත්‍යංශය මුල් කරගත් රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික තත්ත්වය ගැන ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් එවැගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත ෆයිනෑන්ෂල් ෆෝකස් එක සහ අනාගත බිස්නස් ප්ලෑන් එක සම්බන්ධව කරන ලද සාකච්ඡාවකුත් කියන සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කරා. ඒ සාකච්ඡා තුනේදීම අපේ කමිටුවේ නිර්දේශය වන්නේ මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරයේ පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ඒ නිසා මම මේ ගරු සභාවට ගෞරවයෙන් යෝජනා කරනවා මෙම කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සමග සම්බන්ධ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අපේ රටේ ජාතික ආර්ථිකයට සිදු කරන බලපෑම සම්බන්ධව මැදිහත් වෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් වාර්තාව ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
ඔව් ලක්ෂ්මන් කිරේල මහත්මයා.
අනිත් එක ගරු නීති කතානායකතුමනි, පසුගිය පක්ෂ නායක රැස්වීමේදී මේ කෝපා කමිටුවේ වාර්තා අපි හැමදාම කරන්නේ පාර්ලිමේන්තුවට දාලා විවාදයක් කරලා එතනින් අවසන් කරනවා. නමුත් විපක්ෂයේ ඉන්න අපි මම යෝජනා කෙරුවා මේ කෝපා කමිටුවේ යම් කිසි මුදල් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා නම් වාම නීතිපතිට ඒ යොමු කරන්න කියලා. මං හිතන්නේ මම සභානායකතුමාට ස්තුතිවත් වෙනවා, ඒකවත් පිළිගත්තා. කතානායකතුමත් පිළිගත්තා. මොකද දැන් අපි පාර්ලිමේන්තුවේ අවුරුද්දක් මේ කෝප් කොමිටුවේ හෙළිදරව් වෙන කිසිම දෙයක් විවාදයක් කරලා අවසන් කරනවා මිස එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේක හොඳ පියවරක් ඉදිරියට.
සභානායකතුමාට
ස්තුතිවත් වෙනවා. එකපාරක් එදා පිළිගත්තා.
කරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
කරු නැහිට කතානායකතුමනි, මම කෝප් වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා. ඒ වගේම විරුද්ධ පක්ෂ සංවිධායකතුමා සඳහන් කරපු කාරණාව ඔබතුමාත් සහභාගී වුණු පාර්ලිමේන්තු කාරක සභාවේදී අපි සාකච්ඡා කරලා ස්ථාවර නියෝග කෝප් ආයතනයටත් කෝප ආයතනයටත් පෙත්සම් කාරක සභාව සම්බන්ධයෙන් ඇති බලතල වැඩි කිරීමටත් කරු ඇග්මෙත්තුමත් එක්කත් මම කලින් සාකච්ඡා කරා. බලතල වැඩි කිරීමටත් එයි නැතිවන වාර්තාවල් ගැන කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවට වගේම කොමිටියටත් අතිරේක බලතල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම නීතිපති වෙතද යැවීමට අපි එකඟතාවය පළ කරා. ඒ අනුව ඒ අදාළ සංශෝධනය ස්ථාවර නියෝග සඳහා ගරු කතානායකතුමා මීළඟ සභාවාරයේදී ඉදිරිපත් කරන ලෙස මට උපදෙස් දුන්නා කෙටුම් පතක සකස් කිරීමෙන් පසු. ඒ නිසා එය පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයක් ලෙස අපි දෙපාර්ශ්වයේම සාසියලු දෙනා සරකමු. මාගමෙත්තුමාට විශේෂයෙන් ජනාධිපතිතුමාත් මේකට එකඟ වුණා. ස්තුතිවන්ත වෙනවා. අද වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා.
හොඳයි. අංක 4 මහජන ප්‍රසම් පිළිගන්න. ඔව්.
ගන්න ලැබුණා. දැන් කෝප් කාරක සභාවේ සභාපති ධූරය ස්ථාවර නියෝග නැවත සංශෝධනය කරන සාකච්ඡාවකදී විපක්ෂය ඉල්ලා සිටියා කියලා ඒකේ සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව සභානායකතුමාගෙන් දැනගන්න කැමතියි.
කාරක සභාව ඇතුළු එමේ කතානායකතුමා මූලාසනය නොදරන කාරක සභා සියල්ලෙම සමාජිකයන් විසින් තමයි පත් කරගන්නේ තම සභාපතිවරයා. ඒ අනුව විරුද්ධ පක්ෂය තමදාම සඳහන් කරා කවුරු සභාපති වුණත් සභාපති වුණාට පස්සේ කිසිම ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයේ සභාපති කියලා නෙමෙයි ඔහු හිටින්නේ. ඔහු මුළු පාර්ලිමේන්තුවේ හා රාජායතන සියල්ලට නායකත්වය දෙන සභාපති ලෙස කටයුතු කර තිබෙන බව දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු පිළිගෙන තියෙනවා. නමුත් අපි යම් යම් වෙනස්කම් කරනවා. ඒකයි දැන් සඳහන් කරේ. අපි ඒ සංශෝධනය ගෙන එනවා මීළඟ
හරි. බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා. ඔව් ලක්ෂ්මන් කිරේල මැතිතුමා.
සිය ඉල්ලයිටියා කෝප් සහ කෝපා සමිතියල සහ අනිකුත් කතානායකතුමා මූලාසනය ගන්න ඇති කමිටුවල සභාපතිකම. මොකද ඇත්ත වශයෙන්ම ගරු නියෝජ කතානායක තිබුණි ඕනෑම ආණ්ඩුවක ඇමතිවරු සීරුවෙන් ඉන්නේ කෝප් එකේ කෝපයක විපක්ෂයේ බන්තරෝ ඉන්නනවා විතරයි. ඔබතුමා පිළිගන්නවද ඒක? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උඩත් මේ ඕවර්සයිට් කමිටියේ ඉස්සෙල්ලා ඉන්නේ විපක්ෂ මන්ත්‍රීවරු විපක්ෂේ. මන්ත්‍රීවරු.
හරි මන්ත්‍රීවරු දැන්
ඒක මේක මං හිතන්නේ තුමා අපේ සභානායකතුමා පිළිගත්තා කතානායකතුමාත් පිළිගත්තා
මේ ඉදිරි කටයුතු දැන් මේ වෙනකොට කරගෙන යනවනේ බංස. තමයි දෙවිජේ සිරිපතව මොකද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔව් ගරු අගමැතිතුමා.
මම කිව්ව හැටියට දැන් අපි හිටපු කතානායක කඩුව ජයසිරි මහත්තුමාට දීලා තියෙනවා මේ ඔක්කොම සකස් කරන්න. ඉතින් විපක්ෂෙත් ඔක්කොම සාකච්ඡා කළේ කිතුම්පත් ලැබුණාන් පස්සේ අපි නිව සාකච්ඡා කරන්න පුළුවන්.
ඔව් බොහොම ඉස්සෙතේ. ඔව් මන්ත්‍රීතුමා.
මට ඇවිල්ලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. බොහොම ඉස්සෙතේ වෙලාව දුන්නාට විශේෂයෙන්ම ගරු අගමැතිතුමා කිව්වා වගේ
ජයන්ත සමරවීර මහත්තයාතුමා
කලින් යෝජනා කරන්න ඕනේ දැන් ගිය යහපාලන ආණ්ඩුව තුල මේ ස්ථාවර නියෝග පොතට මේක ඇතුළත් කරේ රනිල් ක්‍රිෂ්ණ මහත්තයාතුමා. එහි තුල තිබිච්ච විදිභාවය හරහා විශාල වැඩ කොටසක් කරා. ඉතින් දැන් මේ පොතේ තියෙන දේ අත්හිටුවුවම යම් කුතුහලයක් සැකයක් තියෙනවා. මේව අසං කිරීම වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ කියලා. අත්හිටුවා නැතුම් පොතේ තියෙන දේ කරා නම් කරු
වෙන
ගැටලුවක්
නැහැ. ඒ සම්බන්ධව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ගරු කතානායකතුමා ඊළඟ සභාවාරයේදී මේ කටයුතු නිසි ලෙස මේ සභාවට දැනුම් දෙයි. ගරු සමරවීර මහත්තයා.
ලක්ෂ්මන් කිරියල්ල ගරු මහත්තයා සනාන් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරු කෝපකාරක සභාවේ හෝ ගිණුම්කාරක සභාවේ සභාපතිවරු වෙන කාලේ තමයි ඇමතිවරු සීරුවෙන් ඉන්නේ කියලා. එහෙම නැහැ. දැන් අපි කවුරුත් පිළිගන්නවා වර්තමාන කෝප කමිටුවත් ඒ වගේම ගිණුම්කාරක සභාවත් හොඳින් මෙහෙවනවා කියලා.
ඊට
පෙරත් පූර්වාදර්ශ ඕන තරම් තියෙනවා.
බියු
ගුණසේකර ඇමතිතුමාලා මේක හොඳින් මෙහෙව්වා.
ඒ නිසා තමයි මේ තවදුරටත් මේක ශක්තිමත් කරලා තවත් විනීත භාවයෙන් කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තියෙන ගරු චරිත හේරත්
මහත්තයා. ගරු නියෝජන කතානායකතුමනි පොඩි නිවැරදි කිරීමක් ගරු චමින්ද මන්ත්‍රීතුමාගේ අදහසටද ඇත්තටම කෝප් කමිටුවේ ස්ථාවර නියෝගවල ඒකේ සභාපතිගම ආණ්ඩු පක්ෂයටද විපක්ෂයටද කියලා නැහැ. නමුත් අපි එකඟ වෙනවා නම් සම්මතයක් විදියට ඒක විපක්ෂයට දෙනවයි කියලා ඒක වෙනම කාරණයක්. නමුත් එතුමා කියපු එකෙන් රටට වැරදි මතයක් යනවා. විපක්ෂයට තියෙන එකක් අපි අරන් තියනවායි කියලා. ඔය කියන්නේ ගිනු මේ මූල්‍යකාරක සභාව සම්බන්ධ කාරණයක් මිසක කෝප් කමිටුව ගැන නෙමෙයි.
ඒක
විපක්ෂයට අදාළව විපක්ෂයට අදාළව තිබුණා නම් මම කොයි වෙලේවත්
ඒක යන්නේ නැහැ. කල් කුමාර්තිර මන්තුමා. ඔව්.
ඔව් නියෝජ කතානායකතුමනි දැන් චමින්ද විජේසිරි මන්තුතුමා කියන කාරණාවට අපි එකඟයි. හැබැයි චරිතේරත් මැතිතුමා මේ කෝප් කමිටුව හරියට මෙහෙවන්නේ නැත්නම් හැබැයි අපි පැහැදිලිවම දන්නවා චරිතේරත් මැතිතුමා
හොඳයි බොහොම ස්තුතියි ගරු මේ කුමා සමන්ප්‍රිය මන්තුමා
කනගතුමනි දැන් ඇත්තටම දැන් මේ සම්බන්ධයෙන් ඊයේත් කතා කරා මේක ඇත්තටම විගඩමක්
හරි
ඔබතුමා
තේරුම් මේ ගැන තවදුරටත් ඉස්සරහට ක්‍රියාත්මක ඒ නිසා ඒ
කතානායකතුමනි
සඳහන් කිරීම අවශ්‍ය නැහැ ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා ඔබතුමා මෙසම ඉදිරිපත්
කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ඔව් ගරු අගමැතිතුමා
අද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ශෝක ප්‍රකාශ කරන්න. විගාට අපි ඒක ආරම්භ කරමු.
නැ බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු බුද්ධික පත්‍රය මත ඔබතුමාගේ පෙස්සම සභාව.
පෙස්සමට කලින් මම ඔබතුමාගෙන් පුංචි වෙලාවක් ඉල්ලුවේ සෙක්ටෝරල්
නේද? කාර්ක සභාව ගැන අවශ්‍ය නැහැ ගරු
මන්තු. සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටි වැඩේදී ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ගරු අගමැතිතුමත් දන්නෝ
හරි සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටිවත් දැන් ඒ ගැන සාකච්ඡා වුණානේ අපි.
මේ ඇමතිවරු ඒකට සම්බන්ධ වෙන්නේ නැති එක. ඇමතිවරු සම්බන්ධ කරන්න ඕනේ. නැත්නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ.
හරි බොහොම ස්තුතියි ඔබතුමා ඔබතුමා පෙස්සම සභාගත කරලා.
ගණන් ගණන් ගන්න. ඒකට
ක්‍රමවේද බොහොම ස්තුතියි ඔබතුමා පෙස්සම සභාගත කරලා.
ඒක සනාන් කරමින් මගේ පෙස්සම ගරු කතානායකතුමනි ගාල්ල තලංගල්ල මල්ගල්ල හත කණුව අංක 26 දරන ස්ථානයේ පදිංචි IMKR ගුණවර්ධන මෙනවිගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු ලොහන් රත්වත්ත මැතිතුමා පෙස්සම සභාගත කරා. ගරු අනුරාධ ජයරත්න මැතිතුමා පෙස්සම සභාගත කරා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මැණික්කින්න වල්ල පොල්ලඹ කොටුව අංක 96 එක දරන ස්ථානයේ පදිංචි DMUP දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ මහනුවර ධර්මාශෝක මහවතේ අංක 147 හතර දරන ස්ථානයේ පදිංචි KP වැලිකන්නගේ මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු මදුර විතානගේ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෝට්ටේ ඇතුල් කෝට්ටේ අංගම්පිටිය පාර අංක 50 ඇලිරප් 5 දරන ස්ථානයේ PT ජයවර්ධන මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නවා මේ.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ක සභාවට යොමු කරනු ලැබේ. 2022 ජුනි 2 වෙනිදා පවත්වන ලද පාර්ලිමේන්තු පිළිමද කාර්ක සභාව රැසීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. හය ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අද දින සභානායකතුමා
මා ඉදිරිපත් කරන අංක එක නියෝජකතුමා
සභාව එකඟද?
ආයි
ප්‍රදීප් නෑන
ගරු මේජර් ප්‍රදීප් ඉඳුගඩ පෞද්ගලික මන්ත්‍රීවරයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සවීර පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ඒ යෝජනා විස්තර කරන්න.
මම එම යෝජනා විස්තර කරමි.
අංක 7 ශෝක යෝජනා ගරු සභානායකතුමනි.
නායකතුමනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ඉතාම නිහතමානී ඒ වාගේම ජනතා හිතකාමී පොදු ජනතාවගේ දියුණුව පිණිස පොළොන්නරුව දිස්ත්‍රික් ජනතාවට පමණක් නොව එතුමා ලබාගත් අත්දැකීම් සම්භාරය හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයටත් විවිධ මහජන සංවිධාන සමගත් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් එතුමා තුළ තිබුණු දැඩි කැපවීම අධිෂ්ඨානය හා දියුණු ඕනෑකම සදහට කුරිර ඝාතකයන් විසින් අමානුෂික ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී මෙම උත්තරීතර සභාව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතකෝරල මැතිතුමාගේ ඒ කුරිර ඝාතනයෙන් සදහට එතුමා අප අතරින් ඉවත් කරනු ලැබූ වියෝවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මා මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් තම පක්ෂයේ නායකයා හැටියටත් අපේ රටේ හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය හැටියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභපතා. යළි තම ප්‍රදේශයේ කරා ගමන් කරන විට නිට්ටඹුවේදී මේ කුරුර ලෙස ඝාතනය කරනු ලැබුවා. මේ කුරුර ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදී නව සමාජයක් යැයි කියාගන්නා වෙස්මුණු කාර්යයන් විසින් කළ බව දැන් මුළු රටත් ලොවත් දන්නවා. එම අවස්ථාවට පැමිණෙන්නට ආරක්ෂක හමුදාවන්ට විශේෂයෙන් පොලිසියට නොහැකි වුණා. හමුදා බලඇණියට නොහැකි වුණා. මේ නිසා එතුමාගේ ජීවිතය කුරිර ලෙස ඝාතනය කරනු ලැබ බව මේ අවස්ථාවේදී යළිත් ඒ සෝචනීය මිනිස් ගුණධර්මයෙන් පිරි අමරකීර්ති අතුරුකෝරාල මැතිතුමාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරනු කැමැතිමි. අමරකීර්ති අතුකෝරාල මැතිතුමා 1964 දෙසැම්බර් මස 23 වෙනි දින අලුත්ගම ප්‍රදේශයේදී ජන්මලාභය ලැබුවා. කොම්පි අතුකෝරාල මැතිතුමාමත් කමලාවති අතුකෝරාල මැතිණියත් ගරු අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ දෙමෝපියන්. එතුමා අලුත්ගම මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ උසස් අධ්‍යාපනයක් ලබා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමි කරගත්තා. භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු ලිපිකරුවෙකු ලෙස සතුසට බැඳුණු එතුමා තොගගමනා කළමනාකරු ලෙසද උසස්වීම් ලබන්නේ
එම සත්තුස ආයතනය තුළ අවුරුදු 23ක් සේවය කිරීමෙන් අනතුරයි. 2007 වර්ෂයේ සිට ඉඩම් සංවර්ධන නියෝජ අමාත්‍යවරයා සිටි චන්ද්‍රසිරි සූර්යාරච්චි මැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ මෙතුමා කටයුතු කරා. ඔහු ලබා තිබුණු අත්දැකීම් සම්භාරය විද්‍යාවේ දැනුම භෞතික විද්‍යාවේ පසුබිම හා එක් කරන්නට රජරට ජනතාවගේ ජන ජීවිතයේ නගා සිටුවීමට සහ අහරින් පිරුණු රටක් ගොඩනැගීමේ උතුම් බලාපොරොත්තු කරා කටයුතු කරන්න පුළුවන්කම එක් කළා. පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරිකය වූ තෝමස් සිල්ලා මැතිතුමාගේ දියණියක වූ මාලනී මැතිනිය සමග 2006 වර්ෂයේදී ජනවාරි 13 දින එතුමා විවාහ වූ අතර එම දෙපළට ආදරණීය පුත්‍ර රත්නයක් ලැබී තිබෙනවා. ඒ පවුලේ සියලු දෙනා සමගද අපි මේ අවස්ථාවේදී අපේ ශෝකය එක් කරනවා. 2008 වසරේ මුලින්ම උතුරුමැද පළාත් සභාවට මනාප 13,000 ගෙන පළාත් සභාවට තේරුපත් වූ මෙතුමා මහජනතාව වෙනුවෙන් මහත් මෙහෙයක් ඉටු කළා. ඉන් පසුව 2012 පළාත් සභා මැතිවරණයේදී එතුමා දෙවැනි වරටත් පළාත් සභාවට තේරීපත් වුණා. ප්‍රාදේශීය සම්බුද්ධ ශාසනය සඳහා සංවර්ධනයටත් විවිධ යටිතල පහසුකම් කෘෂි කාර්මික සහ අන්‍ය ශේෂ්ත්‍රවලට වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධන යෝජනාවන් ක්‍රියාත්මක කිරීමත් අඩු ආදායම් ලාභීන් රණවිරුවන් ආබාධිත පුද්ගලයන් සඳහා ආධාර උපකරණ ලබා දීම මෙතුමා අතින් සිදු වූ සුවිශේෂ සමාජ සත්කාරයන් අතර කැපී පෙනෙනු. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණ පන්ත්‍රීවරයක් ලෙස පාර්ලිමේන්තුවට තේරුපත් වූ එතුමා සාහසිකයන් අතින් මාසයකට පෙර මැයි 9 දින නිට්ටඹුවේදී මේ අමානුෂික ත්‍රස්තවාදී කුරුයන් විසින් ඝාතනයට පත්වන තෙක්ම පොදු මහජනතාවට මහත් මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. මේ යන විට එතුමා 58 වීහි පසු වුණා. තව දිගු කාලයක් රජරට ජනතාවටත් ශ්‍රී ලංකා සමාජයටත් මේ පාර්ලිමේන්තුවටත් කටයුතු කරන්නට එතුමාට වයස තිබුණා. තිබුණු 10 පොළොන්නරු ජනතාවටත් රටේ පොදු ජනතාවටත් විශේෂයෙන් එතුමා මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළ අදහස් මත කෘෂිකාර්මික ගොවි ජනතාවට ලබා දිය හැකි හැම ශක්තියක්ම ලබා දීම සඳහා පොළොන්නරු ජනතාවගෙන් එහාට ගොස් කටයුතු කිරීමේ ඕනෑකම අප මේ සභාවට නිතර ඔහුගේ කතාවල අසන්නට මඟ පෙන්වන්නට පුළුවන්කම තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අපේ පාර්ලිමේන්තුවේ වසරයකුත් මාස 9 දින 4 පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන ගමන් මගේ නියැලෙමින් 2022 මැයි 9 දින ඔහුගේ ජීවිතය අපිට අහිමි කරන තෙක්ම සමස්ත ශ්‍රී ලංකා ද්වීපය තුළ ජනතාවගේ විවිධ ප්‍රශ්නවලදී සුවිශාල හයියක් ලබා දෙන්නට සේවය කිරීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අප සභාවට එක් කළා. අප අතරින් සමුගත් මේ අමරකීර්ති අතුකෝරල ගරු මන්ත්‍රීතුමා අපේ රටේ පාර්ලිමේන්තුවට එවැනි පොදු ජනතාවගේ නියෝජිතයන් පැමිණෙන අවස්ථාවක ඈත එපිසර අපේ සංස්කෘතිය ගමේ සුවඳ දෙන මන්ත්‍රීවරයෙක් ලෙස නොපැවකිලිව සභාවේ නැගී සිට ඒ ජනතාව වෙනුවෙන් කරුණු කීපට හැකි වුණු මන්ත්‍රීවරයාගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්නට පුළුවන් වේ කියනට ඒකට අපි කැප වෙනවා. මේ උත්තරී සභාවේ ශෝකය එකතු කරමින් එතුමාගේ බිරිඳ දරුවා ඇතුළු ඥාතීන් මෙත මේ ශෝක පණිවිඩය දැනුම් දෙන ඉල්ලා සිටින යෝජනාව ඉදිරිපත් කරමින් අද දිනේ මා හිතන්නේ අපේ අග්‍රාමාත්‍යතුමත් හිටපු ජනාධිපතිතුමත් මේ අමතරණයට පෙර ඒ සම්මිද්‍ර රත්කෝරාල පුත්‍රයාට ශෝකය පළ කරන වෙලාවේදී මම විශේෂයෙන් නියෝජ කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ ඊට පගමැතිතුමන් ඊට ජනාධිපතිතුමන් දන්නවා. රෙපියා බිල් එකක් අපි ගෙනාවා හානියට පත් වුණු මහ ජනතාවගේ දේපොළ වලට වන්දි ගෙවන්න. ඒ පසු කාලයේදී Commission of Missing Persons බවට පරිවර්තනය වුණා. ඒ නිසා ඒ පනත යටතේ මේතුමාගේ ජීවිතයට පමණක් නොව එතුමාගේ ආරක්ෂක බටයාද ඝාතනය කරනු ලැබුවා. ඒ සමගම ඒ මොහොතේම ලංකාව පුරා ප්‍රාදේශ සභාපතිවරු මන්ත්‍රීවරු සහ දේශපාලන වශයෙන් රජයට හිතවත්ව සිටපු අයට එල්ලබලා සලසුම් සහගත ඝාතනයන් අරමුණ කරගන්න දරු උත්සාහයේ එසේ නොවුනත් ඔවුන්ගේ ගෙවල් දොරවල් දේපොළ දරුවන් පවුල් සම්පූර්ණයෙන්ම අමානුෂික තත්ත්වයකට පත් කරපු ඒ ක්‍රියාවලියේ ආරම්භයේ ඇති වුණු හානිය පිළිබඳ පත් කර තිබෙන කොමිෂන් සභාවට අතිරේකව මේ පනත් යටතේ වහාමේ අයට වන්දි දීමට පාර්ලිමේන්තුව අවදිමත් වෙනු ඇතයි මම ගරු කතානායකතුමාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමින්. මේ උත්තරීතර සභාවේ ශෝකය තුමාගේ බිරිඳට රණිදු සමිපුර අතුකෝරාල පුතණුවන්ටත් ඥාතීන්ටත් මේ අවස්ථාවේ සඳහන් කරමින් නුවන් නිවන් සුව අතුකෝරාල මැතිතුමාට ප්‍රාර්ථනා කරනවා.
ගරු සභානායකතුමා දැන් වූ කාරණය පිළිබඳ ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. ඊළඟට ගරු විපක්ෂ නායකතුමා යෝජනාව විස්තර කිරීම.
ගරු නියෝජ කතානායකතුමනි, අපි සියලු දෙනාම මේ සභාවේ කටයුතු කරපු මේ දිවංගත අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ ඒ අභාවයේ සිදු වුණු ඒ ම්ලේච්ඡ ක්‍රියාව අපි දකින්නේ මහජන නියෝජිතයෙක් ඝාතනය කරපු ත්‍රස්ත ක්‍රියාවක් හැටියට. කිසිසේත්ම ඝාතන සංස්කෘති හිරිහැර කිරීම, සිවිල් ප්‍රජාව මහජන ප්‍රජාව තලාපෙලා දැමීම් අප දේශපාලන සංස්කෘතියෙන් අනිවාර්යෙන්ම බැහැර විය යුතුය. අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ ඝාතනය, ඒ ම්ලේච්ඡ ක්‍රියාව, ඒ ත්‍රස්ත ක්‍රියාව අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම එතුමා ඒ අභාවයට පත්තුණු ඒ දිනය අපි දකින්නේ අපේ රටේ කළු පැල්ලමක් ඇති කරපු දිනයක් හැටියට. අපි දකින්නේ එය ජාතික කළු දිනයක් හැටියට. එදා මර්ධනය, ගුටිබැට දේශපාලනය, පිලිස්සීම්, ගිනි තැබීම්, පහර එල්ල කිරීම් ප්‍රචණ්ඩත්වයේ ඉස්මතු වුණු දවසක්. විශේෂයෙන්ම අතුකෝරාල මැතිතුමාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරන මේ මොහොතේ එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට, ඒ වගේම මහජන ඡන්දෙන් පත්තුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ඒ දිස්ත්‍රික්කයටත් ඒ ජනතාවටත් සේවාවක් කරන්නට උත්සාහ දරපු පුද්ගලයෙක් හැටියටත්, ඒ වගේම කාලයක් පුරාවට පළාත් සභාව නියෝජනය කරමින් ජනතා සේවා ශේෂ්ත්‍රය තුළ මහජන සේවයක් ඉෂ්ට කරපු ජනතා නායකයෙක් හැටියට අපි එතුමව දකිමු. එනිසා විශේෂයෙන්ම ජනහිතකාමී ජනතාවාදී ගමනක් යමින් මහජන සේවාවේ නිරත වූ යතුකෝරළ මැතිතුමාගේ ඒ අභාවය පිළිබඳව අපේ බලවත් සංවේගය කනගාටුව අපි පළ කර සිටිනවා. විශේෂයෙන්ම ශෝකයටපත් එතුමාගේ දයාබර බිරිඳ මාලනී අතුකෝරාල මැතිනිය, ඒ වගේම පුත් රණිඳු අතුකෝරල පුතුණුවන්ට, ඒ වගේම පවුලේ සියලු දෙනාට සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානෙත් සාතිශය සංවේගය පුද කර සිටිනවා. විශේෂයෙන්ම අපි එතුමාට මේ අවස්ථාවේ නිවන් සුව ප්‍රාර්ථනා
කරු අග්‍රාමාත්‍යතුමා.
ය කථානායකතුමනි, මමත් නැකිට සිටින්නේ මේ ශෝක ප්‍රකාශය සම්බන්ධ වෙන්න. තුවාල ඇමරිකීත් ඇතුකෝ මැතිතුමා මම දැනගෙන හිටියේ ඉතා සුළු කාලයකට. එතුමා ආවේ 2020, මම ආවේ 2021. මං හිතන්නේ දෙවතාවක්ට මං එතුමා එක කතා කරලා තිබෙනවත් කියලා. මොකද එතුමා නිහඬ පුද්ගලයේ, සාමාන්‍යයෙන් කණ්ඩායමක ඉන්නවා නම් කතා නොකරන පුද්ගලයා තමයි අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමා. ඒ නිසා ඒ කෙටි සම්බන්ධයක් තිබුණත් අද එතුමාගේ ඒ ඝාතනය මේ එතුමාගේ පවුලට සීමා වුණ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒ ඝාතනය කියන්නේ පාර්ලිමේන්තුවට ගහපු පාරක් හැටියට. අපේ මන්ත්‍රීවරයෙක් ඝාතනය කරනවා නම් ඒ පාර්ලිමේන්තුවට ඇතු වෙලා තියෙන ප්‍රශ්න. මං හිතන්නේ ළඟදී බ්‍රිතාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙන්නෙක්ව ඝාතනය කරයි. ජෝ කොක්ස් මැතිනියව සුදු ජාතිවාදියෙක් ඝාතනය කරා. සර් ඩේවිඩ් එම්ස් මන්ත්‍රීතුමාව තමන්ගේ මන්ත්‍රී කාර්යාලයේ හිටියද්දී ඉස්ලාම් මන්තවාදියෙක් ඇවිල්ලා පිහියෙන් ඇනලා ඝාතනය කරා. ඒ දෙකම ඒ මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සැලකුවේ තමන්ට වැදුණ පාරක් හැටියට. ආණ්ඩු පක්ෂය විපක්ෂය ඔක්කොම පක්ෂ දෙකෙන් ප්‍රධාන පක්ෂ දෙකට මේ ඇයිති. අන්න එහෙම අපිත් සැලකන්නේ මේක අපේ ක්‍රමයට වැදුණු පාරක් හැටියට. ඒ වගේම ඇයි මේක සිදු වුණේ? ඇයි එතුමා මෙතනින් පාරෙන් ඇදගෙන ගිහින් මෙහෙම මැරුවේ? පොලිස් නිලධාරියා මැරුවේ? කවුද ඒක කරේ? ඒ ගැන විභාග කරගෙන යන නිසා මං ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ. ඒත් මේ අවස්ථාවේදී අතුකොරල්ල මියගේ අතුකොරල් මන්තුමා පමණක් නෙමෙයි අනික් අය ගැනත් කතා කරන්න තියෙනවා. මං විශේෂයෙන්ම උනන්දුවක් දැක්වේ කුමා වෙල්ගම මන්තුමා. මං දැනගෙන හිටියා මගේ මිත්‍රේ, ඇයි මෙතුමට මේ සිද්ධිය වුණේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්න කිව්වේ පළවෙනි පුද්ගලයා, වෙන කවුරුවත් නෙමෙයි, එතුමාගේ ප්‍රසිද්ධ විරුද්ධවාදිය. එතුමා අරගෙන ගහනවා. මං දැන් ඒ කරුණු හොයාගෙන තියෙනවා. මොකද හෝමාගමේ අය ප්‍රදේශය එතන කරන්නේ නැහැ. ඒ අය තමයි එතුමා බේරගත්තේ. පිටින් ආව පුද්ගලයා කළා තියෙන අය හඳුනාගෙන යනවා. දැන් පොලිසියේ කීප දෙනෙක් අත්අඩංගු කරගෙන යනවා. ඒ සමහර අයගේ ෆේස්බුක් තියෙන බොරු ඒවා. ඒ මෙතුමට මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධ වුණ පුද්ගලයා. එතකොට මේ ගෙවල් වලට ගැහුවා, ගිනි තිබ්බා. අපි හිතුවා ගමේ මිනිස්සු ඇවිල්ලා මේක කරා කියලා. ඒත් මං හිතන්නේ විභාග ගණනාවක තියෙනවා ගමේ අය නෙමෙයි. පිට අය, මට සමහර ගමේ අය කිව්වා මට මේ මන්ත්‍රීව ආරක්ෂා කරන්න වැඩක් නැහැ, ඒගොල්ලෝ වැරද්දක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපින මේ කරේ පිට අය කියලා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රු කියලා කියනවා. අපි මෙතෙන්ට ගියේ නැහැ, පිටින් ඇවිල්ලා තමයි මේ වැඩ කටයුත්ත කරලා තියෙන්නේ කියලා. එහෙනම් මොකද්ද මෙතෙන්ට සිදු වුණේ? මං හිතන්නේ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණ කරන්න තිබෙනවා. ඒත් ලංකාවීකරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මම විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මේ මහලේකම්තුමාට ස්ටීවන් ට්විග්ට ලියලා තියෙනවා මේ ගැන ඇවිල්ලා ඔක්කොම විභාග කරන්න ගෝල්ෆේ සිද්ධියත් විභාග කරන්න ඒත් මන්ත්‍රීවරු ගැන කියන්න මොකද්ද අපි ගත යුතු පියවර මීට ඉස්සෙල්ලා දවසේ පාර්ලිමේන්තුව වට කරා අපිට එළියට යන්න ඉඩ දුන්නේ මේ සියල්ලම ගැන වාර්තා කරන්න කියලා මම එතුමෙන් ඉල්ලා සිටිනවා මම කතානායකතුමාටත් කිව්වා ඒ වගේම එතුමාට කතා කරන්න කියලා මම හිතන්නේ හිටපු කතානායකතුමාගේ සම්බන්ධතාව අපි ඒ අය ගෙනහැල්ලා බලාගමු එතන ස්වාධීන වාර්තාවක් අපි ඔක්කොම ඉතින් පොලිසිය වෙනකොට වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ මට කිව්වා සමහර මන්ත්‍රීවරු දුරකථන ගැන හොයන්ට උසාවියෙන් ඉඩ දීලා නැහැ කියලා මම හිතන්නේ උසාවියට පොලිසියට යන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තිය 4C යටතේ පාර්ලිමේන්තුවේ බලතල යටතේ කතානායකතුමාට පුළුවන් ඩයලොග් ඒ මොබිටෙල් ආයතන දෙකේම ප්‍රධානින් ගෙනල්ලා මෙතෙන්ට ලබා දෙන්න කියලා. මොකද මේක මන්ත්‍රීවරුන්ට සම්බන්ධයක්. ඉතින් උසාවියට ගිහින් ආණ්ඩුව නැයි නොදුන්නා නම් ඒක වැරදි. එතන හැප්පෙන්න වැඩක් නැහැ. කතානායකතුමාට පුළුවන් ඒ ගැන ක්‍රියා කරන්න. ඉතින් මේ අවස්ථාවේදී අපි ඔක්කොම අපේ සිරිත තියෙන අපි ඔක්කොම එකට එකතු වෙලා මේවා තන්දේ අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ පළමුවෙන්ම සිදුනේ බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරද්දී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරාට එතුමාගේ ප්‍රධාන විරුද්ධවාදීත්ව ආරම්භුනේත් පස්සේ විරුද්ධවාදී වුණ එක්සත් ජාතික පක්ෂය ඒ ඔක්කොම කනගාටු වුණා. මොකද එතුමා කිසි අවස්ථාවක මිනිස්සුගෙන් පලි ගත්තේ නැහැ. ඒ වගේ ඉතින් මේ සිද්ධි හුඟක් ඇති වුණා. මේ සිද්ධි මට මතකයි ලක්ෂ්මන් කදිරගාම මහත්මයා ඝාතනය කරද්දි අපි ඔක්කොම එකට නැකිලයක විවේචනය කරා. මේ ඒ කියන්නේ හෙලා දැක්කා. ඒත් එතුමා විවේචනය කරපු අය නෝ. ඒ තමයි LTT සංවිධානයෙන් එතුමා විවේචනය කරා. ඒත් මේ සභාවේ අපේ සම්ප්‍රදාය එකට යන්න. ඉතින් මම දන්නවා මේ අවස්ථාවේදී අපේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ පක්ෂ මේ මන්ත්‍රීවරුත් ඔක්කොම දුන්න කනගාටුව ප්‍රකාශ කිරීම ඒත් එක මන්ත්‍රීවරයෙක් ඒක කරේ නැහැ. මේකට අනුබල දුන්න. ඒකයි මම කනගාටුව. මම කියවන්නම් මේ 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශාන්කියන් රාජපුත්‍රයන් රාසමාණික මහතුමා කියන එක මම කියන්නම් මේක 20 වෙනි සංශෝෂණය වාගේ රටට අහිතකර දේවල් වලට ඡන්දය දුන්නේ නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ ඒ කියන්නේ විරුද්ධ අදහසක් තියෙන නිසා ගෙවල් ගිනි තිබ්බා 2020 බජට් එකට 2021 කියන මේ හැම බජට් එකේම ආර්ථික වැරදි ප්‍රතිපත්ති තිබුණා 2021 බජට් දෙකට මතෝසු මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. කුමා වේදම් මැතිතුමයි බුගත් කරේනේ. ජනතාව පාවා දීම තමයි ජනමතය පාවා දීසන තමයි ඒගොල්ලන්ට උනේ කියන එක මතක තබා ගන්න. කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රියෙක් එහෙම කතා කරන්නේ? ලක්ෂ්මන් කදිරගම මැතිතුමා ඝාතනය කරද්දි එතුමා විවේචනය කළා කතා කරේ පිටින් කොටි සංවිධානය. දැන් මේක ඇතුලෙන් කරනවා. මොකද්ද මේකේ තේරුම? එහෙනම් මේ ගෙවල් ගිනි තියෙන එක එතුමා අනුමත කරනවද? මේ මරණ එක අනුමත කරනවද? වෙල්ගම මැතිතුමාට ගැහුව එක අනුමත කරනවද? මේ සභාවේ මට ඒක අහන්න තියෙනවා. මේ පාර්ලිමේන්තුව වට කරද්දි එතන ඇවිල්ලා කියන්නේ අපිට හානියක් වුණේ නැහැ කියලා. ඊළඟ දවසේ පෙරටුගාමි කුමා ගුණරත්න මේක පින්තූරෙත් තියෙනවා. පෙරටුගාමි ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන එකට කවුරුත් විරුද්ධ නැහැ. ඒකෙන් පිට කියන්නේ. ඉතින් මේකද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ? මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කනගාටුව ප්‍රකාශ කළා මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කළා අදාළ කමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම ඒවා මේ සභාවේ වෙන්න බෑ. ඒ නිසා අතුකොරාල මැතිතුමාගේ ශෝක ප්‍රකාශය මම ප්‍රයෝජනෙට අරගෙන තියෙන්නේ මේකත් ප්‍රකාශ කරන්න. ඒක ප්‍රකාශ කරා විතරක් නෙමෙයි මේ අවස්ථාවේදී ඒ මන්ත්‍රීතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. අපේ කනගාටුව එතුමාගේ භාර්යාවටත් පවුලටත් දැනුම් දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
බොමසතිකරු අගමැතිතුමනි, අගමැතිතුමා විසින් මතු කරන ලද කාරණය පිළිබඳ විශේෂයෙන් සොයා බලා කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමාට මම දන්නනවා. අපි හැමෝම දන්න දෙයක්, පාර්ලිමේන්තුවේ අපි එකිනෙකා විවේචනය කර ගැනීමෙන් තමයි මේ පාර්ලිමේන්තුව අප්‍රසාදයට ලක් වෙලා තින්නේ. ඒ නිසා අපි හැමෝගෙම වගකීම්, අපි නිසියාකාරව ඉෂ්ට කිරීම වගකීමක් හැටියට මා දකිනවා. මීළඟට ගරු පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා.
ගරු මුලාසම්මන් මහත්මනි, මගේ පාර්ලිමේන්තු ජීවිත කාලය තුළ මහමග මරා දැමුණු මන්ත්‍රීවරුන් සෑයන ගන්නාගේ ශෝක ප්‍රකාශ අවස්ථාවලට මේ පාර්ලිමේන්තුවේ සම්බන්ධ වෙලා තියෙනවා. ආලන්ද ඉල්ලාවල ඒ.සී. ගුණරත්න, ජේරාජ් ප්‍රනාන්දු මුල්ලේ, දමු දසනායක කියන මන්ත්‍රීවරු වගේම අධිකරු ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයාත් මහමග මරා දැමුණු මේ සභාව නියෝජනය කළ නියෝජිතයා. මැතිවරණ ව්‍යාපාරයේදී මරා දැමුණු නන්ද ඉල්ලාවල හැරෙන්නට අනෙක් සියලු දෙනා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මහමග මරා දැමුණු මන්ත්‍රීවරු බව මේ සභාව දන්නවා. වසර 30ක්ම මේ සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු කාර්ය ගියේ මරණ බිය ඇති තියාගෙන. 1970, 1980, 1990 දශකයේ නියෝජනය කළ මන්ත්‍රීවරු කවුරුත් මේ බව දන්නවා ඇති. ත්‍රස්තවාදී වගේම දේශප්‍රේමී ජනතා ව්‍යාපාර ප්‍රා කළු බලල් වගේ සංවිධාන ගෙනා භීෂණය නිසා මේ සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පාරේ ගියේ මරණ බය බව අපි දන්නවා. දරුවත්තානයි 2018 පස්සේ ත්‍රස්තවාදී මේ රටෙන් තුරන් කරලා මහමග බරණ බය නැතුව යන්න පුළුවන් රටක් අපි හැදුවා. මුත් අද තත්ත්වය වෙනස් වෙලා අද අපි ගුණානුස්මරණය කරන අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ ඝාතනයත් එක්ක මේ සභාවේ ඉන්න බොහොම දෙනෙක් අද පාරට බහින්නේ ලොකු අවධානමකින්. ජනතාව අතරේ ආර්ථික අර්බුදය නිසා වේදනාව කලකිරීමක් වෙන බව ඇත්ත. මේ වගේ අර්බුදයකදී ජනතාව විරෝධතාවල එදෙන බවත් ඇත්ත. නමුත් ඒවා මිනී මරන්න තරම් දුරදිග යන්නේ, දීපල ගිනි තියලා, ගේ දොර ගිනි තියලා විනාශ කරන තරම් දුරදිග යන්නේ ඒවා මෙහෙවන අය ඒ පිටුපසින් ඉන්න නිසා. ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතු වෙලා තියෙනවා. අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනය සිද්ධ වෙන්නේ එමදු මෙහෙවීම තිබුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. ගරු කතානායක, අපේ සම්ප්‍රදාය කෙනෙක් මලමිනියන් පිළිගන්නේ නැහැ. මරණයට ගෞරව කරනවා, අගෞරව කරනවා. නම් මේක එහෙලා දකිනවා. අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමාට ඒ සාධාරණී ඉටු වුණාද? නැහැ. අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමා මහමග ඇඳුම් ගලවලා ගහලා මරලා පාරට ඇදලා දැම්ම විතරක් නොවී එතුමාගේ දේහ එළියට ගන්නවත් ඉඩ දුන්නේ නැහැ. ඒ විතරක් නොවී දේහ පාරේ පුලස්සන්නත් නියම කළා. අපිට මතකයි මේ නීති ගෙනාවේ 89 කාලේ තමන්ගේ සතුරාව මරලා දේශද්‍රෝහී කියලා නම් කරලා මිනිහ දන හිසට පහලින් කනත්තට ගෙනියන්න නියම කළා. ඒකයි තමයි අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමාට මරලා තරන්න හැදුවේ. මෙහෙම කරන්න අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීතුමා කළ වරද මොකද්ද? එතුමා ඈත පොළොන්නරුවේ සාමාන්‍ය පවුලක උණු නිසකද, තමන්ගේ පළාතේ ජනතාවට සේවය කළ එකද, එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? එතුමා ජීවත් වුණේ පොළොන්නරුවේ නව නගරේ. කොළඹ ඇවිත් පොළොන්නරුවට ගෙදර යනකොට තමයි අරගලකරුවන්ට අහු වුණේ. එතුමා දේශපාලන දාවේ චන්සිරි සූර්යාරච්චි මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළා. 2008 ඉඳන් අවස්ථා දෙකකදී උතුරු මැද පළාතේ ජනතාව තමන්ගේ ඡන්දෙන් පළාත් සභාවට එතුමා තෝරාපත් කරගත්තා. 2020 පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද 45,000 එතුමා පාර්ලිමේන්තුවට තෝරලා ඉවුවා. මින්නේරි ආසනි පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක හැටියට එතුමාව වපිලම් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කොමිටුවේ ලේකම් හැටියටත් කටයුතු කළා. පළාතේ ජනතාව වෙනුවෙන් යටිතල පහසුකම් ලබා දීලා ආගමික මධ්‍යස්ථානවලට උදව් කරලා තමන්ගේ පත් කළ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම එතුමා ඉටු කළා. මොනවාද අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ අරගලට කරපු අපරාධ? මොනවත් නැහැ. එතුමා කවදාක ප්‍රතිවාදීන්ට නිග්‍රහ කරපු ඔහුට හානියක් කළ කෙනෙක් නෙවෙයි. එතුමාගේ මුළු දේශපාලන ගමනම තිබුණේ ඉතාම අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් ඔස්සේ. අමරකීර්ති අතුකෝරාල ඒ මාවතින් අඩියක් පිටපැන්නේ නැහැ. පාර්ලිමේන්තුව ගත කළේ ඉතාම සීරු කාලයක්. කොරෝනා වසංගත මැද්දේ, තෙල් ගෑස් විදුලි අර්බුද මැද්දේ, අනේක ආණ්ඩුවේ මන්ත්‍රීවරු වගේම ඉතාම සීරු කාලයක මේ සභාව නියෝජනය කළා. එතුමා කවදාවත් තවත් පක්ෂයකටවත් පුද්ගලයෙක්වත් හිතරේ දෙන වෛරයට ලක් වෙන කතා කරපු කෙනෙක් නොවේ. කාගේවත් වෛරයට ලක් වන දේවල් කළ කෙනෙකුත් නොවේ. එතුමාට දේශපාලන ලෝකෙ ඉදිරි හැමි පෞද්ගලික අභිලාෂ තිබුණේ නැහැ. එතුමාට තිබුණේ තමන්ට ඡන්දෙ තිබු ජනතාවට යමක් කිරීමේ උවමනාව විතරයි. ඒ නිසාම තමන්ගේ ජනතාව ගැන ආන්දෝලනාත්මක දෙයට කවදාවත් සම්බන්ධ වුණේ නැහැ. එහෙම අහිංසක පුරවැසියෙක් මරා දැමුණු අයගේ අරගලය තවදුරටත් අහිංසක සාමකාමී එකක් වෙන්න විදියක් නැහැ. එකක් නෙවෙයි. ඒ අරගලකරුවන් හිතවල වෛරය අත්වල ලේ තැවිලි තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රීවාදීව ජීවත් වෙන්න හිතන ජනතාව බය කරලා මුළුගන්වන හේතුවක් හේතුණු ඝාතනයක්. එදා ඒ අරගල භූමියේ හිටපු ආගමික නායකයන්ටත් මේ ඝාතන රැල්ල නවත්වන්න කතා කළේ නැහැ. ඒක හිලා දැක්කෙත් නැහැ. මෙහෙම කියන්නේත් අද අපේ ජනතාව බයයි. ඒ වගේම තත්ත්වයක් යටතේ මේ සභාව විසින් මේ ශෝක යෝජනාව ගෙනීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව මගෙත් රජයේ සියලු දෙනාගේ බලවත් ශෝකය අමරිත කීර්ති අතුකෝරාල මැතිතුමාගේ බිරිඳටත් පුතුණුවන්ට දුවරුවන්ට ඥාතීන්ටත්
බවන් සිතේ මැතුමනේ. මීළඟට ගරු විපක්ෂ සංවිධායක ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අමරකීර්ති අතුකෝරාලේ මැතුමා අපි අඳුනගත්තේ බොහොම නිහඬ ශීලාචාර මන්ත්‍රීවරයෙක් හැටියට. ඇත්ත වශයෙන්ම එතුමාට සිද්ධ වෙච්ච මේ අවාසනාවන්ත අවසානය අපි වෙබ්සයිට් අරහා දැක්කා. කොතරම් මෙලිච්ච ආකාරයට මේ සිද්ධිය ඇති වුණාද කියලා අපිට අදාහ ගන්න බැරිුණා. මේ බෞද්ධ රටේ මෙවැනි අපරාධ කරන අය ඉන්නවද කියලා ඇත්ත වශයෙන්ම අපි මවිතයට පත් වුණා. ඒ වගේම එතුමා දෙවතාවක් පළාත් සභාවට පත් වුණා. පළාතේ ගොවි සංවිධාන, අධ්‍යාපන සංවිධාන, ආගමික සංවිධාන, ඒ වගේම රණ විරුවන් මෙනුවෙන් ස්ථාපිත කරන සංවිධාන වලට ක්‍රියාකාරී දායකත්වයක් දැක්වුවා. ඉතින් අවාසනාවකට එතුමාගේ දේශපාලන ගමන මේ පාර්ලිමේන්තුව තුළ කවුරුත් බලාපොරොත්තු නැති අවස්ථාවක අවසන් කිරීමට සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම අපි ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා මන්ත්‍රීවරු හැටියට අපි වාද විවාද කෙරුවත් ගරු නියෝජන කතානායකතුමනි, අපි කිසි කෙනෙක් එක්ක අපේ පෞද්ගලික අමනාපයක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ වාද කරන්න, විවාද කරන්න. නමුත් මෙතනින් පිට වුණයින් පස්සේ අපි ඒව කිසි දෙයක් ඔළුවේ තියාගන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයට තමයි හැම දෙනාම මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න ඕන. මං හිතන්නේ අමරකීර්ති අතුකෝරල්ලේ මැතිතුමත් ඒ වගේ ශීලාචාර හැදිච්ච මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුව තුළ ආදර්ශවත් විදිහට ඇතුළු මන්ත්‍රීවරයෙක් හැටියට අපිට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ අවස්ථාවේදී එතුමාට කරන්න පුළුවන් අපිට මේ අවස්ථාවේදී එතුමාගේ මරණය ගැන ඉක්මන් පරීක්ෂණයක් පවත්වලා ඒ වැරදි කරපු අයට දඬුවම් දීලා අපි අවශ්‍ය පීවර ගන්න ඕනේ. ත්‍රස්තවාදී ක්‍රියා අපේ රටේ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන්ට මාස 6කට කලින් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය මන්ත්‍රීවරයෙක් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඝාතනය වුණා. ඊට අවුරුදු 2කට කලින් කාන්තා මන්ත්‍රීවරයෙක් බ්‍රිතාන්‍යයේ ඝාතනය වුණා. නමුත් අපේ රටේ අධිකරණවල තියෙන ප්‍රමාද නිසා දැන් මේ අවස්ථා දෙකේම මාස 6කට කලින් ඝාතනය කරපු පුද්ගලයාත් අධිකරණයට ගෙන්නලා මාස 3ක් ඇතුළත ඒ නීති කටයුතු අවසන් කළා. ඒ අයට දඬුවම් කළා තියෙනවා. ඉතින් මම අපි ඉල්ලීමක් කරනවා හැකිතරම් ඉක්මනට කතානායකතුමා හරහා මං හිතන්නේ ට්‍රයිල්ඩ් බාර් එකක් ස්ථාපිත කළා. ඒ ත්‍ස්තවාදී ක්‍රියා කරපු අයට දඩුවම් දෙන්න අපි පාර්ලිමේන්තුවක් හැටියට කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට කලින් කතා කරපු කතිකයන් සියලු දෙනාම එතුමා ගැන දක්වූ අදහස්, ඒ වගේම එතුමාගේ මැතිනියට කුඩා පුතාට මං හිතන්නේ අපි පාර්ලිමේන්තුවක් හැටියට යම් කිසි වන්දි මුදලක් අපි ලබා දුන්නොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.
පොමිසුති ඔබතුමාට ඔබතුමා සඳහන් කර වැදගත් කාරණේ පිළිමදව ගරු අගම කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කළ අවශ්‍ය කඩිනම් පියවර ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.